අද සෙනසුරාදා හිරු සඳහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරෑපොළ ශ්‍රී විශුද්ධාරාම මහා විහාරාධිකාරී ඇරෑපොළ ජාතික පාසලේ ආචාර්ය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී කියදල සුමනසිරි ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචිමේ ගාපති ධම්මා ඉට්ඨකන්තා මනාපා දුල්ලබා ලෝකස්මින් කතමේ පංච.
අද සෙනසුරාදා දිනය. පෞගිය සතිවල විවිධ අධ්‍යාපන කාර්යවල නියලිලා අද නිවාඩු වෙලාවේදී හැමදාමත් මේ වෙලාවට ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න ඉතාම සතුටු සිතින් යුක්තව හොඳ මනසින් යුක්තව සිටින ආදරණීය දුවේ පුතේ. ඒ වගේම පහුගිය දවස් ටිකේම සතිමැද කාල සීමාව තුළ දැඩි වෙහෙසකර රැකියාවල්වල නිරත වෙලා කටයුතු කරලා මේ වෙලාවේදී මේ ධර්මානුශාසනාවත් එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්න අයියලා අක්කලා අම්මලා තාත්තලා සිරු දෙනාමත්. ඒ වගේම ජීවිත කාලයේම බොහෝ වේස මහන්සි වෙලා ක්‍රියා කරලා තමන්ගේ ජීවිතේ ඉතා වටිනාකම් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරන්න හැමදාමත් සෙනසුරාදා උදේට මේ වෙලාවේ එකතු වෙන අපේ ආච්චි අම්මලා සියලා සිරු දෙනාමත් ඉතාම වටිනා කාර්යයකටයි සහ සම්බන්ධ වෙන්නේ. හිරු FM නාලිකාව හරහා හැමදාමත් සෙනසුරාදා දිනේදී ඔය සිලු දෙනාගේම දෙසවනට ඉතා වටිනා දහම් කාරණාවන් සම්බන්ධ කරනවා ලබා දෙනවා. මේ ලබාදීමේ මූලික අභිප්‍රාය මූලික අරමුණ බවට පත් වෙලා තියෙන්නේ මේ රටේ පමණක් නොවෙයි ලෝකේම මේ ශ්‍රවණය කරන ධර්මය අහන අපේ දූ දරුවන් වැඩිහිටි පිරිස ආදී කොටගත් සෑම සිළු දෙනා තුලින්ම ඉතා වටිනා යහපත් සමාජයක් ගොඩනගා ගැනීමයි මූලික අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. මේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමා ඇතුළු හිරු FM කාර්ය මණ්ඩලය මෙවැනි කටයුත්තක් සූදානම් කරන්නේම ඉතාම පරම පවිත්‍ර චේතනාවකින් යහපත් සමාජයක් ගොඩනැගීමේ මූලික අරමුණ ඇතුව තමයි මේ සෙනසුරාදා දිනේදී සඳහම් උදෑසන මේ වැඩසටහන කරගෙන යන්නේ. නැත්තම් ඔබේ දෙසවනට උතුම් ධර්මාවබෝධයක් ලබා දීමට ක්‍රියා කරන්නේ. ආදරණීය දුවේ පුතේ, මේ අපි ලැබූ මනුස්සාත්මයට වටිනාකමක් එකතු කරනවා නම් ඒ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සී සද්ධර්මය අපේ ජීවිතයට එකතු කර ගැනීමයි. ඒ එකතු කරගන්නා වූ සී සද්ධර්මය තුළ තමයි අපේ ජීවිතය යහපත් වෙන්නේ, වටිනාකම් ඇති වෙන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපේ දෙසවන හරහා මනසට යනවනම් මේ ධර්මයේ කාරණාවම්ම චූටි කාලයේ ඉඳන් වැඩිහිටි දක්වාම අවසන් හුස්ම හෙළන මොහොත දක්වාම ඒ ධර්මානුධර්ම ප්‍රතිපදාව හෝ මේ ධර්ම කාරණාවන් එකතු වෙනවනම් ඔබ මේ ලෝකයට පහළ වුණු තාම වටිනා කියන සම්පත බවට පත් වෙනවා. වටිනාම කියන කෙනා බවට පත් වෙනවා. යහපත්ම කියන කෙනා බවට පත් වෙනවා. ඒක නිසා මේ වෙලාවේදී අපේ ආදරණීය දුවල පුතාලා සිළු දෙනාමත් වැඩිහිටි සිළු දෙනාමත් බලාපොරොත්තු වන්නේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්න යෙදුන උතුම් වූ සී සද්ධර්මයෙන් ටිකක් ශ්‍රවණය කිරීමටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මහා සාගරයක් නම් ඉතාම අල්ප වූ ප්‍රමාණයක් ඔබේ දෙසවනට ලබා දීමට තමයි අද දවසේ අපි සූදානම් වෙන්නේ. ඒ නිසා මේ කාරණාවන් ටික හොඳින් අහන්න ඕනි, අහලා මතක තියාගෙන ඒ අනුව ජීවිතේ හැඩගස්වා ගන්න ඕනි. ඒ හැඩගස්වා ගන්න වෙර වීරියක් තමයි මේ වෙලාවේ උත්සාහ කරන්නේ. පුතේ, අපි දැනුම විතරක් ලබා ගත්තට වැඩක් නෑ මේ ලෝකයේ තුල. දැනුමෙන් අපිට ගොඩාක් ඉහළට යන්න පුළුවන්. නිලතල වලින්, ඒ වගේම ධන ධාන්‍යයෙන්, යාන වාහන වලින්, මිල මුදල් වලින් අපිට ගොඩාක් ඉහළට යන්න පුළුවන්. නමුත් ඒ ගොඩාක් හම්බ කරත්, ගොඩාක් දේවල් ඇති කරගත්තත් පුතේ, එයා තුල අනිත් පැත්ත ගුණධර්ම පැත්ත කඩා වැටිලා නම් මේ ලැබූ මනුසාත්මය යහපත් මනුසාත්මය බවට පත් කරගෙන නැත්තම් අයහපත් වන විදිහට නම් ජීවත් වෙන්නේ ඒ ලැබූ මනුස්සකමෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් ලබාගෙන නැහැ. ඒක භාගයක් පුරවාගත් කලයක් හා සමානයි. එරන් යනකොට ඒ කලෙන් තමන්ම නැහැවෙන එක විතරයි වෙන්නේ. ගොඩාක් ඉහළට ගියත් පුතේ, අපි දකින්නේ ඒ ජීවිතය හිස්සු ජීවිතයක් විදිහටයි, බොල්ලු ජීවිතයක් විදිහටයි. ඒක නිසා හිස්සුණු බොල්ලුණු ජීවිතයකින් තොර වෙන්න නම් අපේ තුල ආකල්ප ගුණධර්ම කියන දේවල්, ඒ වගේම බුදුහාමුදුරුව දේශනා කරපු දේවල් පිළිබඳව මනා සිහියෙන් අවබෝධයෙන් යුක්තව ක්‍රියා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ දුවල පුතාලා සියලු දෙනාටමත්, වැඩිහිටි සියලු දෙනාටමත් මේ ගුණධර්මයන්, එහෙම නැත්නම් ලැබූ manussකමට වටිනාකමක් එකතු කරන්න මේ ධර්මකාරණාවන් කීපයක් දේශනා කරන්න අද දවසේ සූත්‍රයක් තෝරගත්තා. පුතේ, මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකායේ පංචක නිපාතේ එන සූත්‍රයක්. මේ පංච ඉට්ඨ ධම්ම සූත්‍රය කියන සූත්‍රයෙන් තමයි ඔය දරු පැටවුන් ටිකටත්, ඒ වගේම අපේ වැඩිහිටි අම්මලා තාත්තලා, ආච්චි අම්මලා, සීයලා, අයියලා, අක්කලා ආදී සෑම දෙනාටම අද දවසේ ජීවිතේට වටිනා කියන දහම් කරුණක් දෙකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. මේ සූත්‍රයේ දේශනා කරන්නේ අපේ අනේපිඩු සිටුතුමාට. අනේපිඩු සිටුතුමා කියලා කියන්නේ සාසනයේ හිටිය අග්‍රදායකතුමා. අපේ දුවල පුතාලා දන්නවා මේ සාසනයේ අග්‍රදායකතුමා කවුද කියලා. ඇහුවොත් අපි කියන්නේ අනේපිඩු සිටුතුමා කියලා. අග්‍ර කියන්නේ ප්‍රධානම දායකතුමා. ජේතවනාරාමය හදලා පූජා කරපු සිටුතුමා. ඒ වගේම හැමදාම තමන්ගේ ධනය සියල්ලම වියදම් කරලා දන් දුන්න, ඉතා සතුටින් බුදුහාමුදුරෝ දැකලා සතුටු වුණු හොඳ මේ ලැබූ මනුස්සාත්මයට ඉතාම වටිනාකමක් එකතු කරපු කෙනා තමයි අපේ අනේපිඩු සිටුතුමා කියලා කියන්නේ. එතුමාට තමයි මේ කාරණය මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එක දවසක් අනේ පිටිසිටුතුමා යනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න. හම්බ වෙන්න ගිහිල්ලා සතුටු සාමිචියේ කතා බහ කරන්න කලින් උන්වහන්සේ වටා පැදකුණු කරලා වැඳිනවා. වඳිනවා කියලා කියන්නේ මොකක්ද? අභිවාදෙත්වා කියලායි කියන්නේ. අභිවාදෙත්වා කියන්නේ මේ අංග පසක් බිම ගෑවනසේ තබා වැඳීම තමයි මෙහිදී කියන්නේ. අපේ දුවල පුතාලා ඉගෙන ගන්න ඕනි ලෞතුරා බුදුරජාණන් වහන්සේට වඳිනවා නම්, මහා සංඝරත්නයට වඳිනවා නම්, තමන්ව මෙලොවට බිහි කළා වූ ආදරණීය අම්මට තාත්තට වඳිනවා නම්, තමන්ට වඩා වැඩිමහල් අයට වඳිනවා නම්, ආච්චි අම්මලා සීයලා ආදී කොටගත් වැඩිමහල් අයට වන්දනා කරනවා නම්, වඳින්න ඕනි පුතේ තමන්ගේ ධනිස් දෙක බිම තියලා, වැලමිට දෙක බිමට තියලා, අත පියුමක පොහට්ටුවක් වගේ තියෙන්න හදාගෙන ඒ අත අත් දෙක තියලා තමයි අපි වන්දනා කරන්න ඕනි. එහෙම නැමිලා දන ගහලා වඳින එක තමයි අපි වන්දනා කරනවා වඳිනවා කියලා කියන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේට වඳිනවා කියන්නේ ඔය දරුව සමහරක් වෙලාවට උදෑසන බුදුන් වඳිනවා වෙන්න පුළුවන්, හවස් කාලේ බුදුන් වඳිනවා වෙන්න පුළුවන්, පාසලට ගිහිල්ලා පන්සල් සමාදන් වෙනවා වෙන්න පුළුවන්, බුදුන් වඳිනවා වෙන්න පුළුවන්, විවිධ අවස්ථාවන්වල බුදුහාමුදුරන්ව වඳිනවා වෙන්න පුළුවන්. අද ඉඳන් යම් විදියකින් අපේ වැඳීමේ ක්‍රමය වෙනස් වුණා නම් අපිට පුළුවන් සෑම අවස්ථාවකම පුතේ මතක තියාගන්න ඕනි, වඳින එක හරියටම තියාගන්න ඕනි. වඳින එක වඳින්න ඕනි, අපි නිවැරදිව වඳින්න ඕනි. නිවැරදිව වැඳොත් තමයි අපේ ජීවිතයේ ඉතාම හැදිනු ගතිගුණ ඇති ඉතාම ගුණධර්ම පෝෂණය කරගත්ත අය බවට පත් වෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න පුතේ, වන්දනා කරනකොට ඒ විදිහට වඳින්න. ඒ විදිහට තමයි මේ අනේ පිටිසිටුතුමාත් ගිහිල්ලා වැන්දේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට. ඊළඟට අභිවාදෙත්වා ඒක මන්තන් නිසීදි. එකක් පසක හිටියා කියලා දේශනා කරනවා. මේ එකක් පසක ඉන්නවා කියන්නේ කොහොමද? අපි කෙනෙක් එක්ක එහෙම නැත්තම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා නම්, එහෙම නැත්තම් කාත් එක්ක හරි වැඩිහිටි කෙනෙක් එක්ක කතා බහ කරනවා නම්, වෙනත් කෙනෙක් එක්ක කතා කරනවා නම්, මේ කතා කරනකොට වාඩි වෙන විදිහක් තියෙනවා පුතේ. මේවා හොඳට ජීවිතේට ඉගෙන ගන්න ඕනි දේවල්. එතකොට වාඩි වෙන්නේ අපි කොහොමද? වාඩි වෙන්න ඕනි ක්‍රමය තමයි පුතේ, ඒ ජීවිතේට වාඩි වෙන ක්‍රමය ඉගෙනගෙන නැත්තම් අපි ඒක ಗುಣධර්මයක් ඇටියට පෝෂණය කරගෙන නැහැ. ගොඩාක් දුරින් අපි වාඩි වෙලා ඉන්නේ නැහැ. එතකොට අපි කතා බහ කරන ඒවා ශබ්ද නඟලා කතා බහ කරන්න වෙනවා. ඒ වගේම ගොඩාක් දුරින් හිටියාම අපි කතා කරන ඒවා ඇහෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. කින්ද ගොඩාක් දුරට යන්නේ නැහැ වාඩි වෙනකොට. ඒ වගේම ළඟට වෙලා වාඩි වෙලා ඉන්නෙත් නැහැ. මොකද තමන්ට ඇති වෙන තමන්ගේ මුකයෙන් එන කෙල වීසි වෙන්න පුළුවන් ළඟ ඉන්න කෙනාට. එහෙම නැත්නම් කිවිසුම් ආදී දේවල් පිටත් වෙන්න පුළුවන්. ඒව හරහා අනිත් කෙනාගේ ඇඟට තමන්ගේ කෙල ආදී වීසි වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනි පුතේ, ළඟින් ඉන්නෙත් නැහැ. ඒ වගේම තමයි මේ වාඩි වෙන කාමරයේ හෝ ස්ථානීය තුල යම්කිසි හුලං සුළඟ පැමිණෙන තැනක් නම් ඒ සුළඟ පැමිණෙන ප්‍රදේශයට පිටුපාලා අපි වාඩි වෙන්නේ නැහැ. අනික් කෙනාට තමන්ගේ ශරීරය හරහා හමාගෙන ගිහින් ඒ සුළඟ වදින්න විදියට අපි වාඩි වෙන්නේ නැහැ. හේතුව මොකද? අපේ ශරීරය දරුවෝ දන්නවා, වැඩිහිටි අය දන්නවා, නිරන්තරයෙන් ගඳ ගන්න විස බීජ වලින් යුක්ත වන ශරීරයක් අපිට තියෙන්නේ. මේක නිරන්තරයෙන් පවිත්‍ර කරන්න ඕනි. මේ ඇඟේ ඇති වෙන දාඩ බිඳු ඒවා අරගෙන එහෙම නැත්තම් ඒ හරහා අනිත් කෙනාගේ නාසය තුලට යනවා නම් ඒක දුගඳ හමන දෙයක් බවට අනිත් කෙනාටපත් වෙන්න පුළුවන්. මේවා කවුළු වහගෙන අපි ක්‍රියා කරන්නේ නැහැ. හුලං හමන ප්‍රදේශයට ආවරණය වන විදිහට අපි ක්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ ඉදිරිපසින් ඉස්සරහෙන් ඉන්නෙත් නැහැ. අපි කෙලින්ම කතා බහ කරනකොට මූණට ඇසට ගැටෙන විදිහටම ඉස්සරහෙන් ඉන්නේ නැහැ. ඒකට කියන්නේ දස්සනකාමෝ කියලා. දස්සනකාමයේ ඇතිවන විදිහට, ඒ කියන්නේ කෙලින්ම ඇහැට ගැටෙන විදිහට අභිමුඛව ඉස්සරහම ඉන්නෙත් නැහැ මේ කතා බහ කරනකොට. ඒ වගේම පිටිපස්සෙන් ඉන්නෙත් නැහැ යම් විදිහකින් කතා කරනකොට. අපි මේ කතා කරනකොට එහෙනම් ඉස්සරහටත් නැතුව පිටිපස්සටත් නැතුව පැත්තකින් ඉඳගෙන මේ වාඩි වෙලා හරි ඒ කතා බහ කරනකොට එකතු වීම තමයි සාමාන්‍යයෙන් හැදියාවෙන් යුක්ත හොඳ කෙනෙක්ගේ හැසිරීම රටාව හැටියට දක්වන්නේ. ඒක නිසා අපේ දරුවෝ මේ වාඩි වෙනකොට වුණත් කෙනෙක් එක්ක කතා කරනකොට ඒ විදිහට වාඩි වෙන්න ඕනි. අනේ පිටි සිටුතුමාත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක්ක මේ කාරණයේ සාකච්ඡා කරන්න එකපසක හිටියා කියන්නේ එහෙනම් ඔන්න ඔය කාරණාවලින් තොරව උස්සාසනයකත් ඉන්නේ නැතුව බුදුහාමුදුරන් වඩා වැඩ ඉන්නවට වඩා පහතින් එකත් පසක පැත්තකින් වාඩි වී සිටියා. කවුද? අපේ අනේ පිටිසිටුතුමා. එහෙම වාඩි වුණාට පස්සේ ඒ වාඩි වෙලා ඉන්නකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආයුංකෝ ගහපති ඉට්ටා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මි. මේ ලෝකයේ මිනිස්සු බලාපොරොත්තු වන කාරණාවන් පහක් තියෙනවා. එයින් එකක් දේශනා කරනවා ආයුංකෝ ගහපති කියලා. මේ පහම හඳුන්වා දෙන්නේ බුදුහාමුදුරෝ පංචිමේ ගහපති ධම්මා ඉට්ටා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මින්. කතමේ පංච ගෘහපතිය නැතං අනේ පිටි සිටුතුමනි, මේ ලෝකයේ මිනිස්සු තමන් කැමති ඉෂ්ට කරගන්න ආස කරන, ඒ වගේම කැමති ප්‍රිය මනාප වූ ඒත් ඉෂ්ට කරගැනීමට අපහසු දුර්ලභ වූ කාරණාවන් පහක් මේ ලෝකයේ තියෙනවා ගෘහපතිතුමනි කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයින් පළවෙනි එක මොකද්ද දක්වන්නේ? ආයුංකෝ ගහපති ඉට්ටා කන්තා මනාපා දුර්ලභෝ ලෝකස්මි. ගෘහපතිතුමනි, මේ ආයුෂ කියන එක මේ ලෝකේ හැමෝම ගොඩාක් කාලයක් ජීවත් වෙන්න කැමති, ඒක ඉෂ්ට කරගන්න කැමති, ඒකට ප්‍රිය මනාපයි, ඒත් ඒක ඉෂ්ට කරගන්න පිරිස ඉතාම දුර්ලභයි ගෘහපතිතුමනි කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඇයි මේ ආයුෂ මෙහෙම දුර්ලභ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ? සමහරක් වෙලාවට මේ ලෝකයට පහළවන අපේ චූටි දරු පැටව මිය යන අවස්ථාව අපිට ඕන තරම් අහන්න ලැබෙනවා. මේ ලෝකයට බිහි වෙන්න කලින් මව කුස තුල මිය ගියපු අවස්ථාවන් අපිට ඕන තරම් අහන්න ලැබෙනවා. ඒ වගේම තමයි ළමා වියේදී, ඒ වගේම තුරුණු වියට එළඹෙන්න ආසන්න මොහොතේදී, තුරුණු වියේදී, ඒ වගේම වැඩිහිටි වියේදී, මහලු වියේදී, මේ සෑම අවස්ථාවකම මරණය කියන එක අපිට අහන්න ලැබෙනවා. මේ බණ අහන අපේ දුව පුතා වැඩිහිටි හැමෝමත් ඒ අත්දැකීම ඕන තරම් අත්විඳලා තියෙනවා. මේ කාරණේ කිව්වා මෙයා කුඩා වයසෙන් නැති වුණා, මෙයා තරුණ වයසෙන් නැති වුණා, මෙයා වැඩිහිටි වයසෙන් නැති වුණා, මේ ආච්චි අම්මා ගොඩාක් කල් ඉඳලා තමයි නැති වුණේ කියලා එක එක චරිත අපේ දරුවන්ට වැඩිහිටි අයට මතක් වෙන්නේ නැති. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු කාරණය ඉතාම පැහැදිලි, මරණය කියන එක පොදු දෙයක් බවට පත් වුණා කියන එක. මේ මරණය කල් දමාගෙන බොහෝ කාලයක් ජීවත් වෙලා මරණයට පත් වෙන්නේ කොහොමද? ඒ මරණයට පත් වෙන්න නම් අපි මොකද කරන්නේ? සමහරක් වෙලාවට පුතේ අපි මෙන්න මේ ටික තමයි ඉගෙන ගන්න ඕනි කාරණේ. මේ ආයුෂ වැඩි කරගන්න ක්‍රමවේද අපි අනුගමනය කරන්නේ නැහැ. කුඩා අවදියේ ඉඳන් ආහාර රටාවන් අපි කොහොමද අරගන්නේ කියලා හොඳට බලන්න. ඔය දරු පැටවුන් ටික කන්න කැමති දේවල් මොනවද? අපේ අම්මලා තාත්තලා හදිසියට හදලා දෙන කෑම ಜಾති මොනවාද? මේ කෑම තුල ඇති වෙලා තියෙන දේ මොනවාද? දැන් අපිට ආහාරය පිණිස ගන්න කියන සමබල ආහාර වේලක් අපි හැත්තරම ගන්නවාද? සමහරක් වෙලාවට මේ කාලවකවානුව වල නම් සමහරක් ගෙවල් වල සමබල ආහාර වේලක් තියා එක වේලක් කාලා ජීවත් වෙන නිවෙස් ඕන තරම් ඇති ලංකාවේ. එහෙම රටක වුණත් පුතේ කවදා හරි කොයි වෙලාවෙ හරි අපිට පුළුවන් නම් කොහොම හරි සමබල ආහාර වේලක් ගන්න. ඒක ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ සමබල ආහාර වේලක් කිව්වහම අපේ දරුවෝ ඉගෙන ගන්නවා මේක මොකද්ද මොනවද කියලා. ඒ අන්තර්ගත වෙන්න ඕනේ. මේව ගැන හොඳට තේරුම් අරගන්න ඕනේ. නමුත් අපේ ජීවිතයේ තියෙන මොකද්ද? ක්ෂණික කෑම. ඊටාම සියුම්ව හදලා දෙන ක්ෂණික කෑම වලට අපේ ජීවිතේ හුරු වෙලා තියෙනවා. මේ ක්ෂණික කෑම ගැනීම සඳහා අපි පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඒවට තමයි අපි පාසලට ඇරයි යන්නේ සමහරක් වෙලාවට ඒ වගේ ආහාර. ඊළඟට පැණි රස ಜಾති අධික ලෙස ආහාරයට ගැනීමට අපි හුරු පුරුදු වෙලා තියෙනවා. ව්‍යායාම් අඩු වෙලා තියෙනවා. ඉස්සර කාලේ වගේ නෙමෙයි දූ දරුවෝ දැන් පාසල ළඟින් බහිනවා. නැවත ගෙදර ළඟටම එනවා. ක්‍රීඩා කිරීමට කාලවකවානුවක් නැහැ. ඒක නිසා අපේ ජීවිතය තුළ අපි විසින්ම ගොඩනගාගෙන තියෙන ජීවිතය තුළ අවිවේකී තත්ත්වය වගේම ජීවිතයේ අර ව්‍යායාම් කිරීම ආදී දේවල් වලින් තොර වෙලා කෑම ಜಾතිත් ඒ විදිහටම යොදාගෙන තියෙනවා. විවිධ රසකාර යොදන ලද ඒ කෑම වර්ග තමයි අපේ ජීවිතයට ආහාර විදිහට අරගෙන තියෙන්නේ. ඒක නිසා එක පැත්තකින් ආහාර රටාව නිසා පුතේ ආයුෂ අපේ කෙටිවීමක් අපි දකින්න ලැබෙනවා. තව විදිහකින් තමයි තුරුණු වියට ආදී එළඹුණාම අපේ අද කාලේ හැටියට නම් ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුවම අපි සමහරක් වෙලාවට පානය කරන දේවල් එක්ක විවිධ ඒ මත අපේ ජීවිතයේ ගොඩාක් විනාශස් ස්වභාවයටපත් වෙනවා. මත්වීමම නෙවෙයි සමහරක් වෙලාවට පාට කරන ලද විවිධ බීම ಜಾති නිසා පවා අපේ ජීවිතයේ ගොඩාක් දේවල් පසුතැවෙන තත්ත්වයට ගෙනියන අවස්ථාවන් අපිට දකින්න ලැබෙනවා. සිරෝසිස් වැනි රෝගාබාධ අපිට හටගන්න ඒවා ගොඩාක් බලපාලා තියෙනවා. වකුගඩු දෙක සම්පූර්ණයෙන්ම විනාශ වෙන ස්වභාවයට, අක්මා විනාශ වෙන ස්වභාවයට පත් කරගෙන තියෙනවා. මේ කාරණාවන් එක්ක අපේ ජීවිතය විනාශස් කරගෙන ඒ ආහාර රටාව තුළ අපි වෙනස් කරගත්තා. එතකොට ආහාර රටාව තුළ ආයුෂ ලබා ගන්න බැරුව අවසානයේදී අපි මොකද කරන්නේ? රෝගාබාධයක් ආවට පස්සේ තමයි අපිට ජීවත් වෙන්න ඕමනාව ඇති කරන්නේ. එතකොට අපි ගොඩාක් පරක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගොඩාක් වෙලාවට කරන්නේ මොකද්ද? ඒ වගේ දේවල් කරලා අපි ගිහිල්ලා කොහේ හරි දේවාලයකට හරි එහෙම නැත්තම් ලෙඩ හොඳ කරනවා කියන තැනට එතන තමයි හොඳ කරන්නේ කියලා එතෙන්ද යනවා. මුලින්ම හඳාන බලලා ඊට පස්සේ මේකට මේවා තියන්න කියනවා, මේවා තියන්න කියනවා, තොයිල් කරන්න කියනවා, විවිධ පූජා කරන්න කියනවා. තවත් ජීවිතේ විනාශ වෙන තැනට තමයි අපි ගෙනියන්නේ. හම්බ කරපු සියලුම ධන ධාන්‍ය විනාශ කරගන්නවා. එහෙම අරගෙන ගිහිල්ලා ජීවිතේ පරිහානියට අපි අරගෙන යනවා. අවසානයේ ඒ තොයිල් කරත් වෙනත් දේවල් කරත් පුද පූජා පැවැත්වුවත් ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. බේරුණු අය ඉන්නවද? ඔය ලෙඩ හොඳ කරනවා කියන අය ලෙඩ හොඳ කරනවා නම් රෝහල් වල ඉන්න, පිළිකාවල් හැදිලා ඉන්න, විවිධ රෝගාබාධ වලට ලක් වෙලා ඉන්න මේ බෙහෙත් නැති රටක ඒ මේ කාලයේදී පුළුවන් නම් ඒ අයට ගිහිල්ලා ඔය ලෙඩ ටික හොඳ කරලා දාන්න කොච්චර වටිනවද? එහෙම දේවල් එන්නේ නැහැ. එහෙනම් පුතේ පළවෙනියටම ආයුෂ වැඩි කරගන්න නම් අපි කරන්න ඕනි ක්‍රමවේදයක් තමයි තමන්ගේ මුඛය පරිස්සම් කර ගැනීම. ආහාර රටාවන් හරි විදියට යොමු කරගන්න ඕනි. එහෙම කරගත්තොත් අපේ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්. ඒ වගේම ව්‍යායාම් ආදී ක්‍රීඩා කෞශල්‍යයන් අපේ නිතර ඇති කරගන්න ඕනි. යාළු මිත්‍රාදීන් එක්ක සෙල්ලම් කරලා තමන්ගේ ජීවිතේ ඉතාම පෞරුෂවත් සමාජයට මුහුණ දෙන්න පුළුවන් කඩිසර ක්‍රියාශීලී දුවල පුතාල බවට පත් වෙන්න ඕනි, වැඩිහිටියන් බවට පත් වෙන්න ඕනි, තරුණ තරුණියන් හැටියට පත් වෙන්න ඕනි. එහෙම වුණොත් අපේ ජීවිත එක පැත්තකින් ආයස ගොඩ නැගෙනවා. අනේ මේ සූත්‍රයට අනුව අපි කර්මානුරූපීව කොහොමද මේ ජීවිතේ ගොඩ නගාගන්නේ? ආයුෂ වර්ධනය කරගන්නේ කොහොමද? මේ පංච ධර්මයන් ඉමේ සංකෝ ගහපති පංචන්නං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං දුර්ලභානං ලෝකස්මි. මේ පංච ධර්මයන් ඉෂ්ට කරගන්න දුර්ලභ කාරණයක්. ඒක ඉෂ්ට කරගන්න නම් කොහොමද? න ආයාචන හේතුව, ආයාචනා කරලා දෙන්න 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 කියලා යදලා 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 ඉල්ලුවාට. මට මේක දෙන්න 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 කිව්වට ආයුෂ ගිහිල්ලා ඉල්ලුවාට දෙන්න කෙනෙක් නැහැ. ඔබගේ කර්මයට වග කියන්න කෙනෙක් නැහැ. තමන්ගේ කර්මයට වග කියන්න ඕනි තමන්ම තමයි. වෙන කෙනෙකුට වග කියන්න බෑ. තමන්ගේ කර්මයට වග කියන්න ඕනි තමන්ම තමයි. වෙන කෙනෙක්ගෙන් ඉල්ලුවාට මට ආයුෂ දෙන්න කියලා ආයුෂ දෙන්න කෙනෙක් නැහැ. තමන් කරගෙන ආපු හොඳ හෝ නරක හෝ ගෙන ආයුෂ අනුව තමයි ඊළඟට වැදගත් වෙන්නේ. සමහරක් වෙලාවට දුවේ පුතේ ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් කෙනෙක් හිටියා හරියට හොඳට ආහාර ගත්තා. හොඳට ජීවත් වුණා, ව්‍යායාම් කරා, හැමදේම කරා. ඒ හැමදේම කරපු කෙනා වුණත් තරුණ වයසේදී මැරිලා ගියානි, ළමා වයසේදී මැරිලා ගියානි. ඒ කියන කාරණේ හරියන්න පුළුවන්ද? ඔතෙන්දි බලපෑවේ මොකද්ද? මේම ආයාචනා කරන්න ඇති ඔයගොල්ලෝ සමහරක් කරලා ලෙඩ වුණාම ප්‍රාර්ථනා කරන්න ඇති. ආයාචන හේතුව, පත්තනා හේතුව, ආයාචනා කරලා ප්‍රාර්ථනා කරලා යැදලා ඉල්ලලා විවිධ දේවල් කරලා ඔබ ඉල්ලුවාන ඒවා ඉල්ලුවට පටිලාභං වදාමි. ආයාචන හේතුව, පත්තනා හේතුව, පටිලාභෝ අභවිස්ස. මේම ආයාචනා කරලා යැදලා ප්‍රාර්ථනා කරලා ඉල්ලලා ලබනවා නම් මිනිස්සුන්ට මේ ලෝකේ මොනෙන් මොන ආඩුවක් වේද? අපි හැමෝම එහෙනම් පුතේ ධනය හම්බ කරගන්න ඕන නම් අපි ආයාචනා කර කර ඉන්න පුළුවන්, යද යද ඉන්න පුළුවන්, ප්‍රාර්ථනා කර කර ඉන්න පුළුවන්. එහෙම ධනය ලැබෙනවා නම් මිනිස්සු මේ ලෝකේ කරන හැමදේම නවත්තලා සියලු දෙනාම හැමතැනම ගිහිලා යද යද හිටියා නම් හැමදේම ලැබෙන්න පුළුවන්. එහෙම එකක් නෑ පුතේ. මේවා උත්සාහය හා උනන්දුව මත ක්‍රියාත්මක වුණු දේවල් තියෙන්නේ. එහෙනම් ආයුසත් ඒ වගේ තමයි. ආයුෂ ලබා ගන්න නම් මොනවද කරන්න ඕනි? නකෝ ගහපති අරහති අරිය ශාවකෝ ආයුකාමෝ ආයුන් ආයාචිතුන්වා ආයුෂ ඉල්ලලාවත් අභිනන්දිතුන්වා මේවා ඒ ගැන සතුටු වෙලාවත් ආයුෂවා පියේතුන් ආයුකාමේන ගහපති මේ ආයුෂ ගැන මේවට කැමති වුණාට මේවා ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ ආයුෂ වැඩි කරගන්න නම් මොකද්ද කරන්න ඕනි? ආයු සංවත්තනිකා ආයුස සංවර්ධනයේ වන ඇතිවන ක්‍රමවේද ඇති කරගන්න ඕනි. පටිපදා පටිපජ්ජිතබ්බා කියලා දේශනා කළේ ඒකයි. ආයු සංවත්තනිකා මේ ආයුස වර්ධනය කරන ප්‍රතිපත්තියෙන් අනුගමනය කරන්න ඕනි. එහෙම ප්‍රතිලබ් ආයුස වැඩි කරන දේවල් මොනවාද? පළවෙනි එක දක්වන්නේ මේ ආයුස වැඩි කරනවා නම් ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනි. අනුන්ගේ සත්ව හිංසනය, අනුන්ගේ ජීවිතයේ හිංසා කරන, ජීවිතයේ කඩා බිඳ දාන මේ ක්‍රමවේද වලින් අයින් වෙලා යන්න ඕනි. ඒකට කියනවා මේ ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා. පළවෙනියටම අපි අනුගමනය කරන්න ඕනි එනම් ප්‍රාණඝාතයෙන් තොර වෙන අය බවට පත් වෙන්න ඕනි. තොර ප්‍රාණඝාතය කියලා කිව්වහම මේ දුව පුතාට, අම්මලා තාත්තලාට, වැඩිහිටිය අයට හිතෙනවා ඇති අපි නම් ප්‍රාණඝාතය කරන්නේ නැණි කියලා. කුරා කූඹියාගේ ඉඳන්, ඒ කියන්නේ කුඩාම සත්වයාගේ ඉඳන් විශාලම සත්වයා දක්වාම ඒ අයගේ ජීවිතවලින් තොර නොකර සිටීම තමයි මෙතෙන්දි අපේක්ෂා කරන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනි, ඒ ජීවිතවලින් තොර නොකර සිටිනවා නම්, ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් අන්න ඒකට කියනවා මේ ආයුෂ වැඩි කරගැනීමේ ක්‍රමවේදයක් කියලා. මේ ලෝකයේදී හොඳින් ජීවත් වෙලා දීර්ඝායුෂ වින්දනය කරන්න නැතුව යම්කිසි කෙනෙක් මරණයට පත් වුණා නම් දැන් අපේ දුව පුතාට හොඳට තේරෙනවා ඇයි එයා මේ ලෝකයෙන් මරණයට පත් වුණේ. එයා පූර්ව ජන්මානුරූපීව තද බල විදියට හරි කොම හරි ප්‍රාණඝාතය කරලා තියෙනවා. ප්‍රාණඝාතාදී අකුසල කර්ම කරලා තියෙනවා. ඒ අකුසල කර්ම කරපු නිසා එයාගේ ජීවිතය ඉතාම අල්පායුෂ්කව තමයි මේ ලෝකෙට උත්පත්ති ලැබලා තියෙන්නේ. ඒක නිසා තමයි එයාට ඉක්මනින්ම මේ ලෝකයෙන් යන්න ඕනේ. එයා මේ ලෝකයෙන් ගියාට නැවත නැවත මේ ප්‍රාණඝාතයෙන් වළකින්න ක්‍රමවේද කීපයක් තියෙනවා. අපේ දරුවෝ හොඳට ඉගෙනගෙන තියෙනවා ප්‍රාණඝාතයේ වළකින ක්‍රමේ කොහොමද කියලා. පළවෙනියටම තමන් වළකින්න ඕනි. මම සත්ව හිංසාවෙන් වළකින කෙනෙක් බවට පත්වෙන්න ඕනි. ඊළඟට මම කරන්න ඕනේ මොකද? තව කෙනෙක් මේ හිංසාවට ලක් වෙනවා නම් ඒවයෙන් වළක්වා ගන්න ඕනි. ඊළඟට සත්ව හිංසනය පිළිබඳව වර්ණනා කරන්න හොඳ නෑ, එයින් වැළකිලා ඉන්න ඕනි. තමන් වැළකිලා අන් අයත් වළක්වාගෙන එවැනි ක්‍රියාදාමයන් ගැන වර්ණනා කරන්න නැතුව ඒවයෙන් වැළකිලා තමන්ගේ ජීවිතය සකස් කරගන්න ඕනි. එහෙම වුණොත් ඔබේ ජීවිතයට ආයුෂ වැඩි වෙනවා. ආයුෂ වැඩි වුණාම ජීවිතේ ගොඩාක් ලස්සන වෙනවා. මා ධම්මපාල ජාතකයේ තුල අපේ සුද්ධෝදන රජතුමාට ඒ කාලයේදී පිය රජතුමා වශයෙන් ඉන්නකොට ඇටකටු ටිකක් ගෙනල්ලා පෙන්වුවාමත් පිළිගත්තේ නැත්තේ ඒ පරම්පරාවේම ක්‍රමවේදයේ තමයි ප්‍රාණඝාතයෙන් තොරවීම. ආයුෂ වැඩි වුණේ අන්නේ කාරණේ. ඒක නිසා ආයුෂ වැඩි වෙන්නේ පුතේ වෙන හේතුවක් නිසා නෙවෙයි, ප්‍රාණඝාතයෙන් වැළකිලා ඉන්න එක. මේ කාරණාවන් හොඳින් තේරුම් අරගන්න ඕනි කාරණයක්. එහෙනම් ආයුෂ වැඩි කරගන්න නම් ආයාචනා කරලවත් යදලවත් ප්‍රාර්ථනා කරලවත් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක වැඩි කරගන්න පුළුවන් ක්‍රමවේදය තමයි මොකද්ද? ආයුෂ වැඩි වෙන්නේ ප්‍රාණඝාතයෙන් තොර වුණාම. ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධම්මරත්නයේ සරණ යෑම, සංඝරත්නයේ සරණ යෑම. බුදුහාමුදුරුවෝ ධම්මරත්නයයි සංඝරත්නයයි සරණ යනවා නම්, පිහිට කොට පවතිනවා නම් මේ දරුවන්ගේ ජීවිතය ආයුෂය වර්ධනය කරගන්නවා. ඒකට පෙර කර්මයේ යම් විදියකින් බලපාන්න පුළුවන්. නමුත් මේ ආත්මයේදී කරගන්නා වූ ඒ යහපත් සිතුවිල්ලත් එක්ක ඊළඟ භවය තුල ඔබේ ජීවිතයේ දීර්ඝායස ලබන්න පුළුවන්. මේ අපි අවුරුදු 100ට 110ට ඇවිල්ලා තියෙන දැන් මේ පරම ආයුෂ, ඉස්සර තිබුණේ පුතේ 80,000ට. 80,000ට තිබුණු ආයුෂ තමයි මේ ටිකෙන් ටික ඉවර වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒ මූලිකම සිද්ධාන්තය වෙන්නේ ප්‍රාණඝාතාදී අකුසල කර්ම කරනවා. අවුරුදු 40,000ට අඩු වෙනවා. ළඟට 20,000ට අඩු වෙනවා. මේ යන ගමම් මඟ ලෝක විනාශය එනකොට අවුරුදු 10ට අඩු වෙනවා. විවිධ දේවල් වැහැලා මේ ලෝකේ යට වෙලා යනවා. හොඳට ධාර්මික ඉන්න මිනිස්සු කැලේට යනවා. කැලේට ගිහිල්ලා ඒ අය අතර ධාර්මික රජ කෙනෙක්පත් කරගන්නවා. 10-20ට වැඩි වෙනවා. ඔය විදියට මේ ධාර්මිකත්වය ඇති කරගෙන ආය 80,000ට දක්වා යනවා. මේ වගේ දේවල් ඇති වෙන්නේ පුතේ නං මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළ. එහෙනම් ආයුෂ වැඩි කරගන්න නම් මේ දරුවන්ට හොඳට පැහැදිලි ඇති කරගන්න ඕනි ක්‍රමවේදය මොකක්ද? ප්‍රාණඝාතයෙන් තොර වෙලා ජීවිතය ගෙවන එක තමයි පළවෙනි කාරණේ හැටියට දක්වන්නේ. දෙවැනි එක දක්වනවා පුතේ මොකද්ද? මේ කාරණාවන් අතර වන්නෝකෝ ගහපති ඉට්ටෝ කන්තෝ මනාපෝ දුල්ලබෝලෝ කස්මින්. ඊළඟ එක මේ ශරීර වර්ණේ. මගේ දුව පුතා හොඳටම කැමති ආයුෂ වැඩි කරගන්න. අම්මා තාත්තා මගෙත් එක්ක මං ඉන්න තාක් ඉන්නවනම්, ආච්චි අම්මලා සීයලා මං ඉන්න තාක් ඉන්නවනම්, මෙහෙම ඉන්නවට කැමති අපි ගොඩාක් වෙලාවට. ඒ කැමති වගේම තමයි අපි ආය කැමති මොකටද? ලස්සනට ඉන්න. දුව පුතාට කියනවා නම් කවුරුහරි දුව ලස්සනයි, පුතා ලස්සනයි කියලා අපි මේ කොණ්ඩේ පීරන්නේ. කොණ්ඩේ විවිධ හැඩ වැඩ දාන්න බාන්න ඇයි මේ ලස්සනට ඉන්න? මූණේ විවිධ දේවල් කරන්නේ ඇයි ලස්සන වෙන්න? කැත වෙන දෙයක් ආව ගමන් මේක ඉවත් කරගන්න කල් ඉවසුමක් නැහැ. ඒක නිසා අපි විවිධ ආභරණ පළඳින්නේ. ඊළාට ඔරලෝසුවක් ආදි දේවල් ඇඳුම් පැළඳුම් ගන්නේ, සෙරප්පු දෙකක් දාන්නේ, පාසලට යනකොට පිළිවෙලකට යන්නේ නේද? කොච්චර ලස්සනට යනවද බලන්න. මේ ලස්සනට අඳින්නේ පළඳින්නේ ඇවිදින්නේ හැමදේම කරන්නේ අපි අයියේ. මේ හැම දෙයක්ම කරන්නේ පුතේ අපි ලස්සනට ඉන්න. ඒ කියන්නේ වර්ණය, ශරීර වර්ණය ලස්සනට ඉන්න කැමැති. අන්න බලන්නකෝ මේ ලෝකයට පහළ වෙන ගොඩාක් අය කැමති ගොඩාක් කල් ජීවත් වෙන්න. දෙවෙනියට කැමති ලස්සනට ජීවත් වෙන්න. එතකොට මේ ශරීර වර්ණය ඇතිවෙන්නේයි. ඔය දුව පුතා කොච්චර ලස්සනද බලන්න. ඔය ලස්සනට ඉපදුනේ ඇයි මේ ලෝකෙට? මොකක් හින්දද මේ ලෝකෙට ලස්සනට පහළ වෙන්න ඇත්තේ? පුතේ පෙරාත්මේ ඔයා තුල හිතේ ඇතිවලා නැ කවදාවත් වෛරය හැංගීම්. ඔයාගේ හිතේ පහළ වෙලා නැ තරහා යන දේවල්. ඔයා කාටවත් ඉරිසියා කරලා නැ. ලස්සනට ඉන්න අයට ඒ ලස්සන නැති වෙන විදිහේ වැඩ අනුගමනය කරලා නැ. ඔයා ඒ ලස්සනට ඉන්න අයට හැමදාම ලස්සනයි කියලා තියෙනවා. ඒව ගැන ඉරිසියාවෙන් කතා කරලා නැ. ඒ ශරීර වර්ණය ඇති වෙන දේවල් ඇති කරගත්. ඒ වගේම වර්ණය ඇති වෙන ඒවා ඔයා පරිත්‍යාග කරලා තිනවා. ඔයා දන් දීලා තිනවා. ඒ දන් දෙනකොට ඒ අයගේ ශරීර වර්ණය ඇති වෙනවා. ඒවා දැකලා සතුටු වෙලා තිනවා. කෙනෙක්ගේ ලස්සන දැකලා සතුටු වෙලා තිනවා. ඒ වගේ දේවල්. ඔය ඔක්කොම රාමුවේ යටේ තියෙන්නේ ඔයාගේ හිතේ ඇතිලා තිනවා මෛත්‍රී සාගත හැඟීම්. එතකොට මෛත්‍රී සාගත හැඟීම් ඇති වුණාම පුතේ ඔයාට ඉතාම ලස්සන රූප සම්පත්තියක් ලැබිලා තියෙනවා. බුදුහාමුදුරන්ට ලස්සන මල් ගෙනihin පූජා කරලා තියෙනවා. මල් පූජා කරාම ශරීර වර්ණ ඇති වෙලා තියෙනවා. ඔයා බෝ මලු ආදී දේවල් ඇමදලා තියෙනවා. මේවා නිසා ඔයාගේ ශරීරයේ ලස්සනට නිර්මාණයලා තියෙනවා. එහෙනම් මගේ දුව පුතා මේ අම්මලා තාත්තලා හොඳට තේරුම් ගන්න ඕනේ වර්ණය ඇති කරගන්න. ලස්සන ඇති කරගන්න නම් බුදුහාමුදුරන්ට මල් පූජා කරලා බෝමලු ඇමදලා ඒ වගේ පුණ්‍යක්‍රියාවන් කරලා හිත පහදවාගෙන කාටවත් ඉරිසියා වෙන්නේ නැතුව කාටවත් වෛර කරන්නේ නැතුව තරහා ඇති කරගන්නේ නැතුව හැමදාමත් hina වෙලා හොඳ මනසකින් යුක්තව ඉන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ ගොඩාක් ලස්සන වෙනවා. ශරීර වර්ණය ඇති වෙනවා, පැහැපත් වෙනවා, අනිත් අයට ප්‍රිය වෙනවා. ඊළඟට පුළුවන් හැම වෙලාවකම මෛත්‍රිය වඩන්න පුළුවන් නම් ඒක තමයි ඊළඟට වැදගත් වෙන්නේ. මෛත්‍රී වඩනවා නම් ඔයාගේ ජීවිතේ ලස්සන වෙනවා, ආලෝකයේ කරා ගෙනියනවා, මේ ලස්සන බබලන තත්ත්වයටපත් වෙනවා. දැන් බලන්නකෝ මෛත්‍රී වඩන අයට ආනිසංස දේශනා කරලා තියෙනවානි 11ක්. ඒකේ එකක් තියෙනවා නේද පුතේ? මොකද්ද? මුකවන්නෝ විපසීදති. මොකද්ද මේ මුකවන්නෝ විපසීදති කියන්නේ? මුහුණ ලස්සන වෙනවා. එහෙනම් හොඳට පැහැදිලි මගේ දුව පුතාට, මේ මුහුණ ලස්සන වෙන්න නම් මූණේ පැහැපත් භාවය ඇති වෙන්න නම් අපි ඇති කරගත යුතු ප්‍රධානම දෙයක් තමයි මොකද්ද? මේ මෛත්‍රී සාගත සිතුවිලි, මෛත්‍රී සාගත හැඟීම් අපේ ජීවිතයට ඇති කරගන්න ඕනි. එතකොට නිරන්තරයෙන්ම ජීවිතේ ලස්සන එකක් බවට පත් වෙනවා. එහෙනම් දුව පුතා හොඳට මතක තියාගන්න ඕනි කාරණේ, මූණ ලස්සන කරගන්න නම් මෛත්‍රී වඩන්න ඕනි. දැන් මූණ කැත වෙන ස්වභාවයට මොනවාරි පත් වෙලා තියෙනවනම් අපි මොකද කරන්නේ? අපි පූජා වට්ටියක් හරි හදාගෙන ගිහිල්ලා, එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරන තැනකට ගිහිල්ලා අපි කියමුකෝ කොණ්ඩෙ දික් වෙන්නේ. කොණ්ඩෙ දික් වෙන්නේ නැත්නම් අපි ගිහිල්ලා මොකද කරන්නේ? පූජා වට්ටියක් තියලා විවිධ දේවල් කියලා ගිහිල්ලා ඉල්ලනවා, මගේ කොණ්ඩෙ දික් වෙන්න, මේක දීර්ඝ වෙන්න කියලා ඉල්ලනවා, ආයාචනා කරනවා, යදිනවා. කොණ්ඩෙ දික් වෙයිද? නැහැ, දික් වෙන්නේ නැහැ. ඒකට පෝෂණය ලබා දෙන ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනේ. මූණ ලස්සන වෙන්න කියලා ඉල්ලුවාට කාගෙන් හරි ඉල්ලනවා, යදිනවා, මේක ලස්සන කරලා දෙන්න කියලා. ලස්සන වෙයිද පුතේ? නැහැ, කොහෙවත් ලස්සන වෙන්නේ නැහැ. ඒ ලස්සන වෙන්නේ මෙහෙම දේවල් එන්නේ ඔබගේ මානසික ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි. අපිට ලස්සන කරගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවාද? හැබැයි ඒ ක්‍රම තුලින් ලස්සන වුණාට එයාගේ hina වෙන්න බැරි නම් එයාට හදවතින් hina වෙනකොට තමයි ගොඩාක් ලස්සන වෙන්නේ. ඒ නිසා මූණ පැහැපත් වෙන්නේ එවැනි ක්‍රමවේදයක් එක්ක. ඒකින්ද මේවා මතක තියාගන්න දුව පුතා, හොඳට ජීවිතේ හැඩගස්වා ගන්න නම් ලස්සන වෙන්න නම් වර්ණේ ඇති කරගන්න නම් ආයාචනා කරාට යද්දට ප්‍රාර්ථනා කරාට ලැබෙන්නේ නැහැ. ඒවට අනුගමනය කරන්න ඕනි ඒ ක්‍රමවේදය. වන්නෝකෝ ගහපති ඉට්ටා කන්තා මනාපා පියරූපා. මේ වර්ණයේ මිනිස්සු කැමති, හැබැයි දුර්ලභයි ඒක ලබා ගන්න. ඒක ලබා ගන්න නම් මොකද්ද කරන්න ඕනි? වන්න සංවර්ධනිකා පටිපදා පටිපජ්ජිතබ්බා. වර්ණය සංවර්ධනය කරවෙන, වර්ණයේ ඇතිවන ක්‍රමවේද අනුගමනය කරන්න ඕනි. ඒව අනුගමනය කරොත් තමයි ඒ වර්ණය ලස්සන ඇති කරගන්න පුළුවන්, ලස්සනට ඉන්න පුළුවන්, හදවතින්ම සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන්න. මේ දුව පුතාට කේන්තියක් නැත්තම්, තරහා යන්නේ නැත්තම්, හැමදාම අම්මා තාත්තට හරි ආදරෙන් නම් ඉන්නේ, ලෙංගතුව නම් ඉන්නේ. වගේම වැඩිහිටියොත් එහෙමයි, ගෙදර රණ්ඩු කරන්න නැත්තම් බොහොම සමගියෙන් ලස්සන්ට ඉන්නවනම් ඉතාම ලස්සන දීප්තිමත් බබලන අය බවට පත් වෙනවා. සමහර කාචි අම්මලා සියලේ ඉන්නවා, වයසට ගියත් වයස පේන්නේ. කොච්චර ලස්සනයිද බලන්න, මූණ වර්ණය ඉතාම පැහැපත්, ලස්සන වර්ණයෙන් යුක්තයි. ඇයි මේ හදවතේ තරහක්, වෛරයක්, කුහකකමක් එහෙම දේවල් කිසි දෙයක් නැහැ. හැම වෙලාවෙම මෛත්‍රී සාගත චේතනාවන් තියෙන. මේ නිසාම ශරීර වර්ණය ඇති කරගෙන තියෙනවා. මේ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ දක්වන්නේ මොකද්ද? සුඛංකෝ ගහපති ඉට්ටං කන්තම් මනාපම්පිය රූපං. සැපය බලාපොරොත්තු වෙනවා. අපේ ජීවිතේ අපි ඊළඟට බලාපොරොත්තු වෙන පුතේ මොකද්ද? සැපදායි ප්‍රතිපදාවන් වමනා කරන. හැම වෙලාවෙම සැපේ ප්‍රාර්ථනා කරනවා. හැම වෙලාවෙම සතුටෙන් ඉන්න තමයි වමනා කරන්නේ. අපි හැමදේම කරන්නේ මේ ලෝකේට පහළ වුණ දවසේ ඉඳන් මරණ මොහොත දක්වාම උත්සාහ කරන්නේ මෙලොව සැපහා පරලොව සැප හොයාගෙන තමයි පුතේ වැඩ කරන්නේ. එතකොට මේ සැපදායි දේවල් අපි මොනවද අනුගමනය කරලා තියෙන්නේ? මේවා ලබා ගන්න අපි මොනවද ක්‍රියා කරලා තියෙන්නේ? සැපදායි දේවල් ලබා ගන්න නම් අපේ ජීවිතේ මොකද්ද අපි කරන්න ඕනි? දැන් සැප ලැබෙන්න කියලා අපි හිතමුකෝ ලෙඩ වුණා. අපේ ජීවිතේ ලෙඩ වුණ ගමන් අපි මොකද කරන්නේ? ඒ ලෙඩ වුණ ගමන් ප්‍රතිකාර කරන්නේ නැතුව සමහරක් වෙලාවට ඒ ප්‍රතිකාර කළත් ටික දවසක් යනකල් අඩු වෙන්නේ නැහැ රෝගාබාධයේ ලක්ෂණේ හැටියට. අපි හිතනවා මේක අපල කාලයක් කියලා. ඒ නිසා හදාන අරන් ගිහිල්ලා බලලා මොකද කරන්නේ? අපි ඊට පස්සේ කියනවා මේ කාලේ හොඳ නැහැ, මෙන්න මෙතෙන්ට යන්න, මෙතෙන්ට යන්න, මේ පූජාව තියන්න, මේ පූජාව තියන්න, මේ ක්‍රියාව අනුගමනය කරන්න, මේක අනුගමනය කරන්න කියලා අපිට විවිධ කටයුතු පවරනවා. ඒ හරහා අපි යනවා. ගෙදර තියෙන ධනය සම්පූර්ණයෙන්ම සමහරක් වෙලාවට වියපෑදම් කරනවා. සමහරක් වෙලාවට මියගිය ඥාතීන්ගේ බලපෑම් තියනවා කියලා කියන. මේ හරහා අපේ ජීවිතේ අපි මොකද කරන්නේ? තවත් අවුලෙන් අවුලට ගෙනියනවා. ජීවිතේ කඩා බිඳ දා ගන්නවා. ඒ කඩා බිඳ දාගෙන අවුලෙන් අවුලට ගෙනියලා මේ ක්‍රමවේදයේ හරහා අපේ ජීවිතේ පරිහරණයට යනවා. අපිට සැප ලැබෙන්නේ නැහැ. සමහරක් වෙලාවට අපේ විවාහ කටයුතු එමේ වෙන්න පුළුවන්. අපේ සතුට අහිමි කරගන්නවා, අපි සැපය නැති කරගන්නවා. ඒක නිසා මේව ප්‍රාර්ථනා කරාට යද්දට ඉල්ලුවාට ලැබෙන්නේ නැහැ පුතේ කවදාවත්. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒවට අනුගමනය කරන්න ඕනේ ප්‍රතිපදාවක් තියෙනවා. සැප ලැබෙන්න නම් අනිත් අයට සැප පහසුකම් දෙන්න ඕනි. තමන්ට සැප ලැබෙන්න නම් සැප පහසුකම් පරිත්‍යාග කරන්න ඕනි. එතකොට මොනවද කරන්න පුළුවන් දේවල්? දේවල් තමයි තමන් පරිත්‍යාග කරනවා නම් තමන්ට ඒ සැප පහසුකම් ලැබෙනවා. කෑම දෙනවා නම් කෑම ලැබෙනවා. දන් දෙනවා නම් ආහපව ප්‍රතිලාභ හැටියට ඒ දේවල් ලැබෙනවා. අපිට සතුට හොයන්න පුළුවන්. අනිත් අය සතුට කරනවා නම් ඔය අයට ඒක සතුටක් බවට පත් වෙනවා. හොඳ ක්‍රියාදාමයන් අනුගමනය කරනවා නම් ඒවෙන් සතුටක් ලැබෙනවා. හොඳයි හොඳයි කියලා සතුට හොයන්න අපි වැරදි දෙයක් අනුගමනය කරොත් පුතේ, වැරදි ජීවන වෘත්තියක් අනුගමනය කරොත්, වැරදි ප්‍රතිපදාවක් අනුගමනය කරොත්, වැරදි ක්‍රමවේදයක් අනුගමනය කරොත්, මගේ ජීවිතයේ වැරදි තැනකට අරගෙන ගියොත් එහෙම ඔයගොල්ලෝ සැපයි කියලා හිතන දේවල් තුල අල්ලගෙන තියෙන්නේ මොකද්ද? දුකක් තමයි. සැපයි කියලා අල්ලගෙන තියෙන්නේම දුකක් තමයි. ඒක නිසා මේ සැප ලබා ගන්න නම්, සැප ඇති කර ගන්න නම්, සැප වැඩි දියුණු කර ගන්න නම්, ඒකට අනුගමනය කරගන්න ඕනේ ක්‍රමවේදයක් තියෙනවා. මොකද්ද? අනිත් අයගෙට දුකක් නොදැනෙන, අනිත් අයට ප්‍රශ්නයක් ඇති නොවන, අනිත් අයට කරදරයක් ඇති නොවන, මගේ ජීවිතේට ප්‍රශ්නයක් ඇති නොවන, මගේ ජීවිතේට කරදරයක් ඇති නොවන දේවල් අනුගමනය කරන්න ඕනේ. මොනවද ඒ අනුගමනය කරන්න පුළුවන් දේවල්? උදේට බුදුන් වඳින්න පුතේ කොච්චර සතුටේද කියලා හිතන්න. ඊළඟට උදේ නැගිටිනකොට සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා හිතන්න. ඔයාට කොච්චර සතුටේද කියලා හිතන්න. ඊළඟට ඔයාගේ වැඩසටහන හරියට පිළිවෙලකට සකස් කරගන්න, කාලසටහන නිවැරදිව හදාගන්න, පාඩම් කරන්නේ ටික එදිනෙදා කටයුතු කරගෙන යන්න. මේ කටයුතු හැම දෙයක්ම පිළිවෙලට ඔයා කරගෙන යනවනම් හැමදාම පාඩම් කරනවන, ඒ පාඩම් කරන දේවල් ජීවිතයට එකතු කරගන්නවන, හොඳින් අනුගමනය කරනවන, මගේ දුව පුතාට කවදාවත් ඒ දේවල් වරදින්නේ නැහැ. හොඳ තැනකට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා පුතේ හොඳට කල්පනා කරන්න ඕනි දෙයක් තියෙනවා මෙතෙන්දි. මොකක්ද කල්පනා කරන්න ඕනි දේ? කල්පනා කළ යුතු දේ තමයි එහෙනම් මගේ ජීවිතේ පිළිවෙලකට මම සකස් කරගෙන යන්න ඕනි. අම්මා තාත්තට සලකනවා නම් අම්මා තාත්තා කියන දේවල් අහනවා නම් කවදාවත් ඔයාගේ සතුට අහිමි වෙන්නේ නැහැ, සැප අහිමි වෙන්නේ නැහැ. ඒ මේ ලෝකයේදී සැප ලබන්න නම් එහෙනම් පුතේ එකක් තමයි නිවැරදි කළමනාකරණයක් ඔයාගේ ජීවිතය ඇති කරගන්න ඕනි. ඒ කළමනාකරණය ලැබෙන ධනය, ලැබෙන සම්පත්තියෙන් නිසියායුරින් ප්‍රයෝජනයට ගන්න ඕනි. ඒක නිසා ඔයාට තියෙන ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ටික හරි විදියට යොදාගත්තොත්, හරි තැනට යොමු කරගත්තොත් ඔයාගේ ජීවිතයේ සතුටටපත් කරගන්න පුළුවන්. මේ ලෝකේ සැප ලබන්න පුළුවන්. පරලෝකේ සැප ලබන්නේ කොහොමද? මනස සැහැල්ලු කරගෙන, හිත සැහැල්ලු කරගෙන තාම යහපත් තැනකට අරගෙන යනවා නම් ඔයාගේ හිත, ඔයාගේ චේතනාව, ඔයාගේ ජීවිතය ඉතාම ලස්සන සැපවත් තැනකට ගෙනියන්න පුළුවන්. විවිධව හටගන්නාව සිත් එක්තැන් කරන්න, ඔයාට බුදුන් ඇඳලා භාවනා කරන්න පුළුවන්. මේ ලැබූ මනුස්සාත්මයේ මේ මිනිස්කමට වටිනාකම චූටි කාලේ ඉඳන්ම ඇති කරගන්න පුළුවන්. ඔයා භාවනා කරනවා නම්, ඔයා සිල් රකින්නවා නම්, තමන් සන්තක දේවල් මොනවා හරි දෙයක් අනිත් අයට පරිත්‍යාග කරන්න පුළුවන් නම්, ඔයා තමයි මේ ලෝකයේට පහළ වෙලා ඉතාම වටිනා සැපවත් ජීවිතයක් ගත කරන්නේ. එක පැත්තකින් මේ ලෝකයේ දිනු ඇති කරගන්න පුතේ ජීවිතයට ලැබෙන දේවල් කළමනාකරණය කරගෙන යන්න ඕනි. නාස්ති කරන්නේ නැතුව, විනාශ කරගන්නේ නැතුව හොඳින් පවත්වාගෙන යන්න ඕනි. අනිත් දේ තමයි ඔයාගේ ජීවිතයේ පරලෝ ජීවිතයේ හරි එහෙම නැත්නම් මෙලෝදීම නිවන් දකින්න හරිනම් හිත දමනය කරගැනීමේ ක්‍රමවේද අනුගමනය කරන්න ඕනි. ලෝකෝත්තර සැපේ තමයි පුතේ ලෞකික සැපයට වඩා වැදගත් වෙන්නේ. ලෞකික සැපේ ඕනෑම වෙලාවක ගිලිහිලා යන්න පුළුවන්. ලෞකික සැපේ නැති වෙලා යන්න පුළුවන්. හැබැයි පුතේ ලෝකෝත්තර සැපය කවදාවත් එහෙම ගිලිහිලා යන්නේ නැහැ. ලෝකෝත්තර සැපය කවදාවත් ඔබේ ජීවිතය අඳුරු කරන්නේ නැහැ. නිවන තමයි එහෙනම් එකම සැපය අපිට ලබන්න පුළුවන් වටිනාම සම්පත්තිය සතුට තියෙන්නේ. ඒ සැපය කරා තමයි යන්න ඕනි. ඊළඟට අපි කැමති පුතේ මොනවද? යසෝකෝ ගහපති ඉට්ටා කන්තා මනාපා පිය රූපා. කීර්ති නම්බුනාම ප්‍රශංසාත් විඳින්න කැමති අපි හැමෝම. යසෝකෝ ගහපති ඉට්ටා කන්තා මනාපා පිය රූපා කියලා කිව්වේ ඒකයි. යසස, කීර්තිය, නම්බුනාම, ප්‍රශංසා මේවා ලබන්න අපි කැමති. මූලික අවශ්‍යතාවයන් හැරෙනකොට අපේ ජීවිතේට තව ඕනි කරන්නේ මොනවද? දැන් මූලික අවශ්‍යතාවයන් තමයි ආහාර පාන, ඉඳුන් හිටුන් මේ වගේ දේවල්, වස්ත්‍රාභරණ ආදී දේවල්. ඒට එහා ගියාම ඊළඟට අපි බලාපොරොත්තු වෙන දෙයක් තමයි පුතේ මොකද්ද? මේ කීර්ති නම්බුනාම ප්‍රශංසා කියන ඒවා. එතකොට ඔබේ ජීවිතයේට යම් කිසි කෙනෙක් කීර්තියක් නම්බුනාමයක් ප්‍රශංසාවක් ඇති වෙන්නේ මොන වගේ වෙලාවද? දැන් ඔය මේ බණ අහන අපේ දුව පුතා හරි වැඩිහිටි අය හරි ආච්චි අම්මලා හරි සීයලා හරි මේ හැමෝම කල්පනා කරන්නකෝ. ඔයාට හොඳයි කියපු අවස්ථාවන් කොච්චර තියෙනවද? නරකයි කියපු අවස්ථාවන් කොච්චර තියෙනවද? හොඳයි කිව්වේ මොන අවස්ථාවේද, නරකයි කිව්වේ මොන අවස්ථාවේද? මේ ජීවිතේ ලැබූ මනුස්සාත්මය තුල වැඩියෙන් අහලා තියෙන නරකයි කියලාද හොඳයි කියලාද? එතකොට ඇයි මට ඒව නරකයි කිව්වේ? ඇයි මට හොඳයි කිව්වේ? හොඳයි කිව්ව දේවල් ගැන හිතන්න බලන්න. මම මේ සමාජයට යහපත් වන විදිහට ජීවත් වුණු යම් වෙලාවක් වුණාද? ගෙදර ජීවිතයට යහපත් වන විදිහට ජීවත් වුණාද? අම්මා තාත්තට කීකරුව කොච්චර කාලයක් හිටියද? ගුරුවරුන්ට කීකරුව හිටියද? කවදාවත් නපුරු වචනයක්, නපුරු සිතුවිල්ලක්, වැරදි විදියට හැසිරීමක් මගේ ජීවිතය තුළ නොවුනන. ඔයාට කවුරුවත් ඔයාට නරකයි කියලා නෑ. ඔයාට නරකයි කියන වචනයක් ආව නම් එක්ක ඔයා අභ්‍යාස කරලා නෑ, ඒ කටයුතු වලින් බැහැර වෙලා තියෙනවා, බලාපොරොත්තු අහිමි කරගෙන තියෙනවා. එහෙම නැත්නම් ඔයා නරක විදියට හැසිරලා තියෙනවා, නරක විදියට වචන පාවිච්චි කරලා තියෙනවා. සමහරක් කාලවලට ඒ වැරදි ක්‍රියාවන් නිසා ඔයාගේ අර යසස කියන කීර්තිය නැති වෙන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න ඕනි, මේ ලෝකයේ කීර්තිය ඇති කරගන්න නම් හොඳ ගුණධර්ම පෝෂණය කරගෙන යන්න ඕනි. මේ ලෝකයේ කීර්තිය ඇති වෙන්නේ, වැදගත්කම ඇති වෙන්නේ, වඳින්නේ, පුදන්නේ, ගෞරව කරන්නේ උතුම්ම තත්වයට පත් වුණු කෙනා. එහෙනම් යසසින් ඉහළටම ගිය කෙනා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒකයි අපි උන්වහන්සේට බලන්න අදත් ගෞරව කරන්නේ. උන්වහන්සේගේ කීර්තිය කොච්චරද අපිට ලබා දුන්න දැනුම කිට්ටු වෙන්නවත් බෑ අපිට ඒ තරණ යන. ඒක නිසා එතනින් මෙහා මාර්ග ඵලවලට පත් වුණු උත්තමයන් වහන්සේලා ඒක ලබා ගන්න දුර්ලභයි පුතේ. මේක ලේසි නෑ. ලෝකෝත්තර පැත්තට යනකොට එහෙනම් ඒ කීර්තිය ලබා ගන්න තමයි අපි වැඩියෙන් උත්සාහවත් වෙන්න ඕනි. හොඳින් ජීවිතේ යොමු කරගන්න ඕනි, හදා ගන්න ඕනි. එහෙම හදාගත්තොත්, ජීවිතේ යොමු කරගත්තොත් ඔයාගේ ජීවිතේ තමයි ලස්සනම ජීවිතේ බවට පත් වෙන්නේ. අන්තිම කාරණේ පස්සෙනි කාරණේ හැටියට දක්වන්නේ පුතේ, සග්ගෝකෝ ගහපති ඉට්ටා කන්තා මනාපා පිය රූපා. මේ ස්වර්ගයට යන එක. එතකොට මේ ස්වර්ගයට යනවා කියන්නේ පරලෝ ජීවිතේ අපි කැමති දිව්‍ය සම්පත්තියෙන් විඳින්න. මේ ලෝකේට මිනිස්සෙක් වෙලා උපත්ති ලැබලා අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ පුතේ මොකද්ද? දිව්‍ය ලෝකයට යන්න. දිව්‍ය ලෝකයට යන්න නම් අපි මොකද්ද කරන්න ඕනි ක්‍රමවේදය? දිව්‍ය ලෝකේ යන්න නම් දැන් අපි මරණ මොහොත ආවම ජීවිත කාලයම පවුකම් කරලා දුක් විඳින තත්ත්වයට පත් කරගෙන, හිත අපිරිසිදුතාවයට පත් කරගෙන, අපි ක්‍රියාවෙනුයි භාෂණය වචනයෙනුයි වැරදි ක්‍රියාවම කරා නම්, මනස කිලිටු වෙන දේවල්මයි නම් කරේ, අවසාන චේතනාවට අපිට හොඳ සිතුවිල්ලක් පහළ වෙයි කියලා හිතන්න පුළුවන් නේද පුතේ? ඒ නිසා ජීවිතේ යම්කෝ හොඳ දෙයක් කරලා තිබුණොත් අපිට සමහරක් වෙලාවට ඒක පහළ වෙන්න පුළුවන්. අපි දන්නේ අවසාන සිතුවිල්ල මොකක් පහළ වෙයිද කියලා. ඒකින්ද චුතිසිත හා ප්‍රතිසන්දි චිත්තය කියන දෙක බරපතලයි ජීවිතේ. මැරෙන මොහොතේ පහළ වෙන සිතුවිල්ලයි ඊළඟට උපත්ති ලැබනකොට ඒකට ඇතිවන සිතුවිල්ල. ඒ නිසා මේ චුතිසිත කියන එකට හොඳ ගුණධර්ම ඇති හොඳ සිතුවිල්ල පහළ වෙන්න ඕනි. නම් ජීවිත කාලයම යහපත් සිතුවිලි ඇති කරගන්න ඕනි. හැම ක්‍රියාවකටම මූලික වෙන්නේ පුතේ මනස. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පදුට්ටේන. කෙලිටු මනසින් වාසතිවා කරෝතිවා කියයි හෝ කරයින. ඔබ ජීවිත කාලයම කෙලිටු මනසින් ක්‍රියා කරලා තියෙනවා නම්, කෙලිටු මනසින් වචන කතා කරලා තියෙනවා, බොරු කියලා, කේලම් කියලා, ඉස් වචන කියලා හැම වෙලාවෙම සරපරුස විදියට වචන කියනවා නම්, ඔබගේ ජීවිතයේ අවසාන සිතුවිල්ලටත් එවැනි සිතුවිල්ලක් එන්න පුළුවන් බොහෝ වෙලාවට. එහෙම වුණොත් පුතේ නිරයට යන්න වෙන්නේ, අපායට යන්න වෙන්නේ, කල්ප ගණන් දුක් විඳින්න වෙන්නේ, අසිපත් වනයේ, මහා නරකයේ නේද කුඩා දුක් විඳින්න වෙනවා පුතේ. එහෙම නැත්තම් බල්ලෙක්, කපුටෙක්, කරකෙක් ආදී ස්ත්‍රිසංගත සතෙක්, මාළුවෙක් ආදී වෙලා දුක් විඳින්න වෙනවා පුතේ. කණ්ඩ නැතුව, අඳින්න නැතුව ගොඩාක් දුක් විඳින්න වෙනවා. එහෙම නැත්තම් ඇඳුන් නැති මල ප්‍රේත ආත්මයක උත්පත්ති ලබන්න වෙනවා, ප්‍රේත ආත්මයක. ඒ සෙම් සොට්ටු කෙල ආදී අපි මේ අහකට දාන අසූචි දේවල් අනුභව කරන ප්‍රේත ආත්මයකට යන්න පුළුවන් ඔයාගේ ජීවිතේ. එහිඳ හරිය භයානක සසර ගමනක භයානක තැනක් තියෙන්නේ. ඒ නිසා අපි පළවෙනිම පුතේ ස්වර්ගයට යන්න කැමති නම් ආයාචනා කරාටවත් යද්දටවත් ඉල්ලුවාටවත් ලැබෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට ලෝකේ අපි දකින්නේ දිව්‍ය ලෝකේ යන්න, දෙවියන් ළඟට යන්න ආයාචනා කරනවා, යදිනවා, ඉල්ලනවා, ප්‍රාර්ථනා කරනවා ඔය වගේ දේවල්. බුදුහාමුදුරන්ගේ දර්ශනය, බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ තියෙන්නේ නෑ ආයාචන හේතුවා පත්තනා හේතුවා. ආයාචනා කරාට, ප්‍රාර්ථනා කරාට මේවා ලැබෙන්නේ නෑ. එහෙම ලැබෙනවා නම් අපි මේ ලෝකේ ඕන දෙයක් කරගෙන හිටියෑගි. ආයාචනා කරනකොට, යදිනකොට, ප්‍රාර්ථනා කරනකොට දිව්‍ය ලෝකෙට යනවා නම් මයි පුතේ අපිට ඕන දෙයක් මේ ලෝකේ කරන්න පුළුවන්. එහෙම කර කර ඉන්නකොට අපි ආයාචනා කරාට, යද්දට, ප්‍රාර්ථනා කරාට ලැබෙනවා නම් අපි ඕනෑම වැරදි ක්‍රියාවක් කරන ප්‍රාණඝාතය, අදත්ත දාන, කාමිත්‍යාචාරය, මුසාවාද, සුරාමීරය මේ සියලු දේවල් වලින් වැඩක් නැහැ අපි හරියට මේ ආයාචනා කරලා යදලා ප්‍රාර්ථනා කරලා ලැබෙනවා නම්. එහෙම නැහැ. ඒව ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ මොකද්ද? තමන් අනුගමනය කරන ක්‍රමවේදය අනුව, මනස මූලික කරගෙන ක්‍රියාවෙන් හා වචනයෙන් සිද්ධ කරන ක්‍රමවේදයට අනුව තමයි පුතේ ජීවිතේ ලස්සන වෙන්නේ. එහෙනම් මේ පහම ආයුෂයයි, ඒ වගේම වර්ණයයි, සැපයයි, කීර්තියයි, පරලෝ ජීවිතයේ තුල දිව්‍ය ලෝකේ යන්න නම් ඔන්න ඔය ටික ආයාචනා කරාට යද්දට ප්‍රාර්ථනා කරාට ලැබෙන්නේ මේ ලෝකයේ ඔය සැප ලබන්න කැමති නම් පුතේ උත්සාහවත් වෙන්න උත්සාහය මත තමයි ලැබෙන්නේ ජීවිතේ ලස්සන වෙන්නේ සාර්ථක වෙන්නේ උත්සාහය මත උත්සාහය ඇති කරගත්තොත් තමයි ලැබෙන්නේ දෛවයේ අයින් කරන්න උත්සාහය ඇති කරගන්න දෛවං නියත්‍ය කුරු පෞරුෂ මාත්ම ශක්තිය කියලායි පැරණි පඬිවරු කියන්නේ දෛවය විනාශ කරලා දාන්න දෛවය ගැන විශ්වාස තියන්න එපා පෞරුෂය ඇති කරගන්න ගුණධර්මයන් පෝෂණය කරගන්න යහපත් වන විදිහට හැසිරෙන්න හැසිරුණොත් මගේ දුව පුතාගේ වැඩිහිටියගේ අපේ ආච්චි අම්මලාගේ ආයුෂ වැඩි වේ ලස්සන ශරීරයක් ඔය අයට ලැබේ ඒ වගේම සැපේ හැමදාම සතුටෙන් ඉන්න පුළුවන්කම ලැබෙයි. ඒ වගේම හැම තැනම කීර්ති නම්බුනාම ප්‍රශංසා ඇතිවේ. හැම තැනම වර්ණනා කරයි හොඳ අය කියලා කියන්න පටන් ගනි. ඊළඟට මේ ලෝකයේදී හොඳින් ජීවත් වෙලා පරලෝ ජීවිතයේ දිව්‍ය සම්පත්තියෙන් ලබයි. දෙවියන් අතර බබලන දෙවියෝ කෙනෙක් බවට පත් වේ. එහෙනම් අපේ දරු පැටවුන් ටිකට, අපේ ආච්චි අම්මලා සියලාට, දෙමව්පියන්ට, වැඩිහිටි අයට මේ සැප සම්පත්තියෙන් ලබන්න නම් ඒ ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ. නැතුව ආයාචනා කරාට, ප්‍රාර්ථනා කරාට යද්දට මේ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ආයුෂ, වර්ණ මේ හැම දෙයක්ම උසස් කුලවත් බව මේවා ප්‍රාර්ථනා කරනවා නම් මේවා ලැබෙනවා නම් ලබා ගන්න තියෙන උත්සාහයෙන් මිසක් ප්‍රාර්ථනාවෙන් නෙවෙයි මේවා ක්‍රමවේද අනුගමනය කරන්න ඕනේ. පුණ්‍ය ක්‍රියාවල නිරත වෙලා එනන් ජීවිතේ සැපවත් ජීවිතයකට පත් කරගන්න මේ ධර්මානුශාසනාවක්ම මේ දරුවන් සියලු දෙනාටමත් වැඩිහිටි හැමෝටමත් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හොඳින් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න යෙදුනා. ඒ තුලින් ජීවිතයට බොහෝ පින්දහම් රැස් කරගන්න යෙදුනා. අපි මේ ලබාගත් පුණ්‍ය ශක්තිය පින්කමති ඉෂ්ඨකාමී සම්‍යක් දෘෂ්ටික සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීම පිණිසම දෙවියන්ට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ධර්මාශ්‍රවණය කළ ඔබ සියලු දෙනා නම් යම් කිසි කෙනෙක් මිය ගියා නම් ඒ මියගිය සැම මේ පින් අනුමෝදන් වේවා, දුකෙන් මිදේවා, නිවන් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඊළඟට මේ පුණ්‍ය ශක්තිය විශේෂයෙන්ම හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා අපේ රේනෝද සිල්වා මැතිතුමා ඇතුළු මේ හිරු FM මාධ්‍යයේ කාර්ය මණ්ඩලයේ, හිරු මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළා වූ ලොකු කුඩා අපේ සියලු දෙනාටමත්, අපේ දරුවන්, තරුණ පිරිස, වැඩිහිටි පිරිස, ආච්චි අම්මලා ආදී කොටගත් සියලු දෙනාටම පීටීමෙන් මෙලොව සැපවත් ජීවිතයක් ඇතිවීම පිණිස, පරලොව දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවනින් සැනසීම පිණිසත් මේ පුණ්‍ය ශක්තිය හැම දෙනාටම එකසේ හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි.
අද සිනසුරාදා හිරු සදහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරේපොළ ශ්‍රී විසුද්ධාරාම මහා විහාරාධිකාරී, ඇරේපොළ ජාතික පාසලේ ආචාර්ය, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, කියදල සුමනසිරි ස්වාමීන් වහන්සේ.